SBS రేడియో SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
අපි එහෙමනම් සූදානම් වෙමු මේ වෙනකොට ලෝකේ පුරාම තියෙන උණුසුම් වාතාවරණයේ පිළිබඳව සමාලෝචනය කියදෙන්නට ලෝ වටා සතියේ විදෙස් විත්ති සමාලෝචනය තුලින්. ශ්‍රී ලංකාවේ සිට ප්‍රංශ ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සුපුරුදු ලෙසින් සූදානමින්. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දිලෘක්ෂි.
විශේෂිත කාරණාවක් බවට පත් වෙන්නේ මේ සතියේදී සමස්ත ලෝකීයම රටවල් ගණනාවක් තමන්ගේ යටත් විජිත බවට පත් කරගෙන හිටිය ලෝකේ හිරු නොබසින අධිරාජ්‍ය ලෝකී බොහෝ රටවල් වලට පාර්ලිමේන්තු ක්‍රමයේ උගන්වපු රටට දැන් පාර්ලිමේන්තුව සම්බන්ධව යම් කිසිව ගැටලුකාරී වාතාවරණයක් ඇති වෙලා තියෙනවා. මේ නව අගමැති බොරිස් ජොන්සන්ගේ ක්‍රියාකලාපය මත ඔහුගේ තීන්දුව తీරන මත ඇති වෙලා තියෙන බ්‍රිතාන්‍යයේ මේ නොසන්සුන්කාරී වාතාවරණයෙන් අපි අද දවසේදී සාකච්ඡාව ආරම්භ කරමු. මේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව කල් තැබීම උදෙසා බොරිස් ජොන්සන්ගේ තීන්දුවත් ඒ හරහා මේ වෙනකොට බ්‍රිතාන්‍යයේ ඇති වෙලා තියෙන දේශපාලනික වශයෙන් ඇති වෙලා තියෙන අසහනකාරී වාතාවරණය පිළිබඳවත් අපි මුලින්ම අවධානයට ලක් කරමුම.
ඔව් දිලෘක්ෂි, දැන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සම්ප්‍රදායක් හැටියට ඔවුන්ගේ වාර අවසන් කරලා සති දෙකක විතර වගේ විරාමයකින් පසුව නැවතත් අලුත් සැසියක් ආරම්භ කරනවා. මේ අලුත් සැසිය ආරම්භ කරන වෙලාවේදී මහරජින විසින් අපි හඳුන්වන මේ රාජාසන ප්‍රකාශය කරනවා. ඒ කියන්නේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරනවා. මේ අවස්ථාවේදී බොරිස් ජොන්සන් කරලා තියෙන්නේ මේ පාර්ලිමේන්තුව වාර අවසන් කිරීම සහ නැවත අලුතෙන් පාර්ලිමේන්තුව කැඳවීම කියන කාරණාව සති දෙකක් වෙනුවට මේක සති පහක විතර කාල විරාමයකට පාර්ලිමේන්තු යටත් කරලා තියෙනවා. ඉතින් මේකෙන් සිද්ධ වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බ්‍රිතාන්‍ය යුරෝපා හවුලෙන් ඉවත් වීම සම්බන්ධයෙන්, එහෙමත් නැත්නම් මේ බ්‍රෙක්සිට් කියන කාරණාව සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට හෝ අලුත් තීන්දුව తీරන ගැනීමට තියෙන කාලය බොහෝ සෙයින් අඩු වෙලා තියෙනවා. එතකොට ඔක්තෝබර් 31 වෙනිදා වෙනකොට බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට නියමිතයි. ඊට සති දෙකකට කලින් තමයි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව නැවතත් හමු වෙන්නේ. ඉතින් ඒ ඉතාමත්ම කෙටි කාලයක් තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අලුත් අනපනතක් සම්මත කර ගැනීමටවත් වෙලාවක් නැති නිසා මේක ඉතාමත්ම බොරිස් ජොන්සන් විසින් කරපු බොහොම ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ක්‍රියාවක් හැටියට, ඒකම සම්ප්‍රදායට විරුද්ධ සදාචාරයට පටහැනි දෙයක් හැටියට බොහොම දැඩි විවේචනයට ලක් වෙලා තියෙනවා. ඒක ඔහුගේ පක්ෂයෙන් පමණක්, ඔහුට විරුද්ධ පක්ෂයෙන් පමණක් නෙමෙයි, ඔහුගේ පක්ෂයේ මැතිඅමුතුරුත් බොහොම පිරිසක් මේ වෙනකොට දැඩි ලෙස මේ කාරණාව සම්බන්ධයෙන් බොරිස් ජොන්සන්ට දෝෂාරෝපණය කරලා තියෙනවා.
ඔදන ඔබ සඳහන් කරපු ආකාරයට බ්‍රිතාන්‍ය වත්මන් පාලක පක්ෂ කන්සර්වේටිව් පක්ෂයේත් මේ සම්බන්ධව ඇති වෙලා තියෙන විරෝධතාවට අමතරව මල් අපි දැක්ක පසුගිය කාලවකවානුවේදී විරුද්ධ පක්ෂයේ කම්කරු පක්ෂයේ මේ බ්‍රෙක්සිට් එක සම්බන්ධව එල්ල කරන දැඩි චෝදනා, විශේෂයෙන්ම කම්කරු පක්ෂ නායක ජෙරමි කෝබින් මේ සම්බන්ධව දෝෂාභියෝගයක් ගෙනෙන්නටත් සූදානමින් හිටියා වත්මන් අගමැති බොරිස් ජොන්සන්ට එරෙහිව. දැන් ඒ අතරතුරේදී දැන් අර ඔක්තෝබර් 31 වෙනිදාට කලින් මේ බ්‍රෙක්සිට් එක බ්‍රිතාන්‍ය යුරෝපා හවුලෙන් ඉවත් වෙන්නේ කිසිදු එකඟතාවකින් තොරව යන වගට යම් යම් ඉඟිපල කරමින් තිබුණා වත්මන් අගමැති බොරිස් ජොන්සන්. එතකොට අපිට කම්කරු පක්ෂය පැත්තෙන්, විපක්ෂය පැත්තෙන් ජෙරමි කෝබින්ගේ නායකත්වය යටතේ අහන්නට ලැබුණා මේක මේ නෝඩීල් එකකට ගියෝතින් එහෙම එකඟතාවකින් තොරව මේ ගනුදෙනුව අවසන් කරගන්නට අගමැතිවරයා තීරණය කළෝතින් එහෙම ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනෙනවා. එසේත් නොමැතිනම් නැවත වතාවක් බ්‍රෙක්සිට් එක සඳහා ජනමත විචාරණයක් පවත්වන්නට පාර්ලිමේන්තුව තුළ අනපනත් සම්මත කර ගැනීමට කටයුතු කරනවා කියලා. දැන් මේ අගමැති බොරිස් ජොන්සන්ගේ මේ ක්‍රියාකලාපය මෙය වැළැක්වීම සඳහා ගත්ත යම් කිසිව උපක්‍රමයක්ද? කොහොමද දේශපාලනිකව මේක විග්‍රහ වෙන්නේ?
ඔව්, ඇත්තරම දිලෘක්ෂි, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉතාමත්ම දැවැන්ත දේශපාලන අර්බුදයකට දැන් මුහුණ දීලා තියෙනවා. මේක එක්තරා විදිහකට විවස්ථාමය අර්බුදයක් හැටියටත් සමහර අය හඳුන්වනවා. මොකද මේක නීති විරෝධී කාරණාවක් නෙමෙයි, නමුත් සදාචාරයට පටහැනි, ඒ එක්කම තමන්ට විරුද්ධව ගෙනීමට නියමිතව තිබිච්ච විශ්වාසභංග යෝජනාව එක්තරා විදිහකට යටපත් කිරීමේ ක්‍රියාවක් හැටියට තමයි හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් විපක්ෂය ලැහැස්ති වුණා නම් බොරිස් ජොන්සන්ට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනල්ලා ඔහුගේ රජය පරාජය කරන්න ඒ අවස්ථාවත් මෙතනින් අහිමි වෙනවා. ඒ එක්කම බොරිස් ජොන්සන්ට පාර්ලිමේන්තුවේ තියෙන එක ආසනයක බහුතරය පමණයි. ඉතින් දැන් බොහෝ අය විශ්වාස කරනවා මේ ඇති වෙලා තියෙන උද්ගත වෙලා තියෙන තත්ත්වයේ මැද්දේ බොහෝ විට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට මේක වැඩි කලක් මේක මේ විදිහට ගෙනියන්න අපහසුයි. මොකද මේ බොරිස් ජොන්සන් අසාමාන්‍ය ලෙස පාර්ලිමේන්තුවට කල් දැමීමට ගත්තු තීන්දුවත් එක්කලා ඔහුගේ පක්ෂයේ සහයත් ඔහුට අහිමි වීම නිසා දැන් අද ඇත්තටම ඔහු සුළුතර රජයක අග්‍රමාතවරයෙක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ ආණ්ඩුව එක ඡන්දයකින් කඳාපවතින මේ අවස්ථාවේදී කොයි වෙලේ ආණ්ඩුව බිඳවැටේද කියලා බිය තියෙනවා. ඉතින් බ්‍රිතාන්‍ය බොහෝ විට බ්‍රෙක්සිට් එක සිද්ධ වෙන්නට කලින් නව පාර්ලිමේන්තු මැතිවරණයකට යොමු වීමේ හැකියාවත් දැන් මේකත් එක්කලා ඉස්මතු වෙලා තියෙනවා.
සමස්ත ලෝකයේම මීළඟට අවධානයට ලක් වෙලා තියෙන ප්‍රමුඛතම කාරණාවක් බවට පත් වෙලා තියෙන පාරිසරික කාරණාවක්. අපි දන්නවා ලෝකයේම ජනතාව බ්‍රසීලයේ ඇමසන් වනාන්තරය මේ වෙනකොට ගින්නට හසුවීම පිළිබඳව බොහොම සන්ත්‍රාසයට සහ සන්තාපයට පත් වෙලා තියෙන්නේ. මේකට හේතුව මොකක්ද කියන කාරණාව සම්බන්ධයෙන් විවිධ තොරතුරු අපිට ලෝකයේ වටින් ඇහෙනවා. නමුත් දැනට තියෙන තත්ත්වයත් ඒ වගේම බ්‍රසීල ජනාධිපති බොල්සනාරෝ මේ සම්බන්ධයෙන් පළ කරන අදහස් පිළිබඳවත් ඇමසන් වනාන්තරය ගිනි ගැනීමෙන් බේරා ගැනීමේ ක්‍රියාවලීන් සඳහා විදේශාධාර ලැබීම සම්බන්ධවත් මේ වෙනකොට විශාල කතාබහක් තියෙන නිසා අපි ඒ සම්බන්ධවයි මීළඟට අවධානය යොමු කරන්නේ. සේරටම කලින් නමල් මම දැනගන්න කැමතියි මේ හානියේ තත්ත්වය කොහොමද මේ වෙනකොට වාර්තා වෙන්නේ කියලා.
දිලුක්ෂි, ඇමසන් වනාන්තරය තුළ බොහෝ තැන්වල දැන් කුඩා ලැව්ගිනි ඇති වෙලා දින දෙකක් ඇතුළතදී 1700ක විතර වගේ ලැව්ගිනි ප්‍රමාණයක් වාර්තා වුණයි කියලා සඳහන් වෙනවා. ඒ එක්කම මේ අපි වර්ෂය දිහා බැලුවොත් 180,000කට වැඩි ගිනි සිද්ධීන් ඇමසන් වනාන්තරය දොයකුත් ස්ථානවලින් වාර්තා වෙලා තියෙනවා. මේ ඇමසන් වනාන්තරය වර්ග කිලෝමීටර් මිලියන 5ක විතර වගේ අති විශාල ප්‍රමාණයෙන් තැනින් තැන මේ අවුරුද්ද පුරාම ඒ ලැව්ගිනි හටගෙන තියෙනවා. නමුත් මේක ජාත්‍යන්තර අවධානයට යොමු වෙන්නේ පහුගිය දින 10ක විතර වගේ කාලයේ ඉඳලා මේ ලැව්ගිනි වල ප්‍රමාණය අසාමාන්‍ය විදිහට ඉහළ ගිහිල්ලා ඒක ඇත්තටම ඉතාම බැරෑරුම් ප්‍රශ්නයක්, පාරිසරික ප්‍රශ්නයක් බවට පත් වුණා. ඉතින් ඒ නිසා තමයි මේ ඇමසන් වනාන්තරේ මීට කලිනුත් මේ විදිහට කුඩා ලැව්ගිනි තිබුණාට මේ අවස්ථාවේදී ඒක ජාත්‍යන්තර වශයෙන් සියලු දෙනාගේ අවධානයට එක්කම ඔබ කිව්වා වගේම කාගේ කම්පණයට පත්වන කාරණාවක් බවට පත් වුණේ මින් කවරදාකවත් නොවිච්ච ආකාරයට අති විශාල ප්‍රමාණයක් මේ විදිහට ගින්නෙන් විනාශ වෙන්න පටන් ගත්ත නිසා.
අමල්, ඒත් එක්කම තවත් විශේෂිත කාරණාවක් මේ බ්‍රසීලයේ මේ ඇමසන් බේරා ගැනීමේ කාර්යාවලිය සම්බන්ධයෙන් කතාබහ කරද්දී අන්තර්ජාතිකව කතාබහ වෙන කාරණාවක් ඉදිරියට අපිට වාර්තා වෙනවා. මේ ඇමසන් වනාන්තරයේ ගින්නෙන් බේරා ගැනීම උදෙසා මේ වෙනකොට ලෝකයේ නන්දිසින් විදේශාධාර ප්‍රතිපාදන ලැබෙමින් පවතිනවා. මේවා සම්බන්ධව බ්‍රසීල ජනාධිපතිවරයා බොල්සනාරෝ විසින් පළ කරන ලද අදහසක් පිළිබඳවත් මේ වෙනකොට කතාබහ වෙමින් තියෙනවා. මම කැමතියි ඔහුගේ මේ විදේශ ආධාර සම්බන්ධයෙන් ඔහු ඉදිරිපත් කරන මේ මතභේදාත්මක කාරණාව පිළිබඳව ඊළඟට කතාබහ කරන්න.
ඔව්, මෙතනදී ඇත්තට දිලුක්ෂි, බොල්සනාරෝ ජනාධිපතිවරයා විදේශ ආධාර මුලින්ම ප්‍රතික්ෂේප කළා. ඔහු කියා සිටියා මේ ගිනි පාලනය කිරීම සඳහා බ්‍රසීලයට ඒ අවශ්‍ය සියලුම පහසුකම් තියෙනවා, ඒක ප්‍රශ්නයක් නෙමෙයි කියලා. නමුත් දැන් බොහොම පැහැදිලි රට ඇතුළෙන් වාර්තා වෙනවා මේ ගිනි බොහෝ ස්ථානවලට පැතිර යාමත් එක්කලා බ්‍රසීලයට මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට විශේෂයෙන්ම ගුවන් යානා වගේ දේවල් පාවිච්චි කළ මේ ගිනි නිවීමට ඒ අවශ්‍ය ඔවුන්ට ඒ පහසුකම් ඒ ප්‍රතිපාදන නැති බව. ඉතින් බොල්සනාරෝ ජනාධිපතිවරයා කියන්නේ ඕනම රටකින් ලැබෙන ආධාර බ්‍රසීලයේ පාලනයට යටත්ව තමයි ඔහු මේ ආධාර බාර ගැනීමට කැමති කියලා. නමුත් G7 රාජ්‍ය නායකයන්ගේ මේ සතියේ තිබිච්ච සමුළුවේදී විශේෂයෙන්ම ප්‍රංශ ජනාධිපති එමැලුවෙන් මැක්‍රෝන් ඔහු ප්‍රකාශ කළ විදිහට මේ අවස්ථාවේදී බ්‍රසීලයේ මේ ඇමසන් වනාන්තරයේ බේරා ගැනීම සඳහා ජාත්‍යන්තර මෙහෙයුමක් දියත් කිරීමට අවශ්‍යයි, ඒ සඳහා මුදල් ලබා දීමට යුරෝපයත් ඒ වගේම අනෙකුත් රටවලුත් මෙතන කැමතියි කියලා. තව පොඩි කාරණාවක් තියෙනවා දිලුක්ෂි. මෙතනදී ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා, අපි මේ දන්නවා පාරිසරික කටයුතු සම්බන්ධයෙන් ඔහු බොහෝ දුරට අනිත් අයට වඩා බොහොම වෙනස් මතයක ඉන්න පුද්ගලෙක්, ඔහු නම් මේ අවස්ථාවේදී බොල්සනාරෝ ජනාධිපතිවරයාව පැසසුමට ලක් කරලා ඔහු සඳහන් කරලා තියෙනවා බ්‍රසීලයට මේ කාරණාවේදී මේ ගින්න බඩ පැවැත්වීමට හැකියාව තියෙනවා ඔවුන් ඒක ඉතාමත්ම කාර්යක්ෂම සිදු කරනවා කියලා. නමුත් ඒ මතය බොහෝ දෙනා විශේෂයෙන්ම ජාත්‍යන්තර සහ දේශීය වශයෙන් ඒ පාරිසරික විද්‍යාඥයින් ඒ කාරණාව ප්‍රතික්ෂේප කළා කියනවා. මේක ඇත්තටම මුළු ලෝකයේම පෙනහැල්ලක් බඳු මේ ඇමසන් වනාන්තරය මේ වෙන අති විශාල හානිය නිසා පාරිසරික වශයෙන් අපිට කෙටි කාලීන හෝ මධ්‍යන කාලීනව ඒක නිවැරදි කරන්න බැරි තත්ත්වයට මේ ගින්න දැන් පැතිර ගිහිල්ලයි කියලා.
ඔව්, දැන් මේ G7 සමුළුවට ආරාධිත රටක් විදිහට ඔස්ට්‍රේලියාවට සම්බන්ධ වෙන්නට අවස්ථාව ලැබුණා මෙවර පළවෙනි වතාවට. ඉතින් එහිදී ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් සඳහන් කළ තිබුණා ඔස්ට්‍රේලියාව කැමති කියලා මිලියන 30ක වගේ පැකේජයක් ආධාර විදිහට සපයන්න මේ ඇමසන් බේරා ගැනීමේ කාර්යතාවයේ උදෙසා කියලා. ඒ වගේම ඔස්ට්‍රේලියාවේ මේ දෙසැම්බර් ආසන්නයේදී පටන් ගන්නවා මෙහි සමයක ගිම්හාන කාලය දැඩි සූර්ය රශ්මියක් පවතින කාලයේ ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රාන්තවල ලැව්ගිනි ඇතිවන කාල සීමාව. මේක හොඳ පාඩමක් ඉදිරියේදී අපේ ඉදිරි ගිම්හාන ඍතුවේදී මේ ඇතිවන ලැව්ගිනි පාලනය සඳහා කියලත් ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් G7 සමුළුවේදී ප්‍රකාශ කළා තිබුණා. දැන් මේ ඇමසන් වනාන්තරයේ ඇතිවලා තියෙන ඛේදවාචකයේදී බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වුණා මේ වනාන්තරය තුළ සිටින වනජීවීන්ට ඇතිවන ආපදා පිළිබඳව. බොහොම සෝචනීය ඡායාරූප අපි දකිනවා අන්තර්ජාලය හරහා හෝමාරු වෙනවා මේ ගින්නට හසුවුණු වනසතුන් පිළිබඳව. ඒ අතරතුරේදී වනසතුන් පිළිබඳව විශේෂිත අවධානයක් යොමු කරමින් එක්තරා තීරණයකට එළඹිලා තියෙනවා ලෝක වනජීවි සමුළුව. එතනදී යම්කිසි තීරණයක් අරගෙන තියෙනවා ජිරාෆ් සහ අලි සම්බන්ධව. විශේෂයෙන්ම මේ අපනයන කටයුතු වලදී මොවුන් සත්වයන් විදිහට වෙනත් රටවලට අපනයනය කිරීමේ කාර්යාවලියේදී යම් යම් නීති රීති පනවන්නට තමයි මේ සාකච්ඡාව ඇති වෙලා තියෙන්නේ. අමල් වැඩිදුර විස්තර කතා කළොත් මොනවද අපිට මේ සම්බන්ධව වාර්තාවන් තොරතුරු?
දිලුක්ෂි, මේක වනජීවීන් සම්බන්ධයෙන්, ඒ කියන්නේ වඳවීමේ තර්ජනයට ලක් වෙලා තියෙන වනජීවීන් සම්බන්ධයෙන් තියෙන ප්‍රඥප්තිය ගැන වාර්ෂිකව මේ රාජ්‍ය නායකයන් එහෙම නැත්නම් මේ රටවල නායකයන් සාකච්ඡා කරලා ඔවුන් තීන්දුවක් අරන් තියෙනවා. විශේෂයෙන්ම ජිරාෆ් සහ අලින් සම්බන්ධයෙන් දැනට තියෙන නීති තවත් දැඩි කරන්න. ඉතින් මේ අලුතෙන් මේ සමුළුව විසින් ගත්ත තීන්දුවක් හැටියට ජාත්‍යන්තර වශයෙන් කැලෑවලින් අල්ලා ගන්න අලින්, ඒ කියන්නේ හීලෑ නොවූ අලින් විකිණීම හෝ විදේශ රටක සත්ව උද්‍යාන වලට යැවීම, ඒ වගේ එහෙම නැත්නම් විනෝදාත්මක කටයුතු, ඒ කියන්නේ සර්කස් වගේ ඒවාට මුදා හැරීම, ඒව තහනම් කරලා තියෙනවා. ඒ එක්කම ජිරාෆ් සම්බන්ධයෙන්ුත් එවැනිම තීන්දුවක් අරන් තියෙනවා. මොකද මේ ජිරාෆ් සතාගේ දැනට ඔවුන්ගේ සංඛ්‍යාව බොහෝ දුරට අඩු වෙලයි කියලා අප්‍රිකාවේ දැනට ඒ සංඛ්‍යාව ලක්ෂයකට වඩා අඩු වෙලා තියෙනවා කියලා කියනවා. 40%කින් විතර වගේ ඔවුන්ගේ ජනගහණය අඩු වෙලා තියෙනවා ඉතාමත් කෙටි කාලයක් තුළ. ඒ එක්කම වනාලි දිහා බලපුවහම දසලක්ෂ ගණනක් හිටපු ඒ අප්‍රිකානු වනාලි මේ වෙනකොට 415,000 විතර වගේ ප්‍රමාණයට අඩු වෙලා තියෙනවා. ඉතින් ආසියානු අලි බැලුවත් ඒ වගේමයි, කැලේ සිටින ඒ කියන්නේ වල් අලි ප්‍රමාණය බොහෝ දුරට අඩු වෙලා තියෙනවා පහුගිය දශක කීපය තුළ. ඉතින් මේ නිසාවෙන් තමයි මේ සයිටිස් කියන ආයතන එහෙම නැත්නම් වඳවීමට ගොදුරු වෙලා ඉන්න ඒ වනජීවීන් සම්බන්ධයෙන් තියෙන ජාත්‍යන්තර ප්‍රඥප්තිය ඔවුන් රටවල් 190ක විතර වගේ එකඟතාවයකින් තීන්දුව කළා තියෙනවා. මේ ඉදිරියට මේ සතුන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් ගනුදෙනු කිරීම තහනම් කිරීමටත්, ඒ වගේම අත්‍යවශ්‍ය කාරණාවලදී ඒවා බොහොම දැඩි ලෙස සීමා කිරීමටත් මේ තීන්දුව අරන් තියෙනවා. ඉතින් අලින් සහ ජිරාෆ් සම්බන්ධයෙන් මේ මෑතකදී ගත්තු ඉතාමත්ම සුබදායි ප්‍රවෘත්තියක් හැටියට අපිට මේක හඳුන්වන්න පුළුවන්.
ඒත් එක්කම අමල්, මේ ග්ලෝබල් වයිල්ඩ් ලයිෆ් සමිට් එහෙමත් නැත්නම් ලෝක මේ වනසත්ව සමුළුව කියන මේ සමුළුව මේ ලංකාවේ නේද පහුගිය කාලවකවානුවේ පවත්වන්න නියමිත වෙලා තිබුණේ?
ඔව් දිලුක්ෂ, ඇත්තටම මේ සමුළුව නියමිතව තිබුණේ ලංකාවේ පවත්වන්නට. ඉතින් ලංකාව ලොකු ජයග්‍රහණයක් හැටියට හැඳුන්වා මෙවැනි සමුළුවක් ලංකාවේ පවත්වන්නට ඒ ලැබਿੱත් ඉඩ ප්‍රස්තාව සම්බන්ධයෙන්. නමුත් අප්‍රේල් 21 වෙනිදා වත්ත මේ පාස්කු ඉරිදා ප්‍රහාරයත් එක්කලා ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න පැන නැගිච්ච නිසා මේ සමුළුව ලංකාවේදී ඒ අවශ්‍ය ආරක්ෂා සහිතව පවත්වන්න පුළුවන් නැද්ද කියන ප්‍රශ්නේ මැද්දේ ඔවුන් මේක ජිනීවා නුවර පැවැත්වීමට තීන්දුව කළා. ඉතින් මේ සමුළුව ලංකාවේ තිබුණා නම් ඒ රටවල ප්‍රධාන පුද්ගලයන් 3000කට අධික සංඛ්‍යාවක් සහභාගී වන්නට නියමිතව තිබුණා. මෙතනදී ශ්‍රී ලංකාවත් උත්සාහ කරා සමහර අවස්ථාවලදී, විශේෂයෙන්ම මේ ස්ටාටෝටිස් තාරකා ඉබ්බන් අතුලත් කරන්නට ඉන්ඩේන්ජර් ලිස්ට් එකට. මොකද දැනට තියෙන නීති අනුව තාරකා ඉබ්බන් ප්‍රවාහනය කිරීමට තහනමක් නැහැ. නමුත් ඒ තාරකා ඉබ්බන් සම්පූර්ණයෙන්ම ජාත්‍යන්තර වශයෙන් මේ වෙළඳාම තහනම් කිරීමට ශ්‍රී ලංකාවත් ඇත්තටම ආයුධුම් පතක් යොමු කරලා තිබුණා. මේ අවස්ථාවේදී ඒක සම්මත කරගන්න බැරි වුණා. මොකද බොහෝ අවස්ථාවලදී මේ තාරකා ඉබ්බන් සමහරු තමන්ගේ ඒ හැචරි වල එහෙම නැත්නම් ඒ ෆාම් වල මේ විදිහට තාරකා ඉබ්බන් ඇති කරලා ෆාම් කරලා තාරකා ඉබ්බන් ඇති කරන අයට සුරතලුන් හැටියට පාවිච්චි කරන්නට විකුණන ඒ වෙළඳාමක් තියෙනවා. ඒ කියන්නේ ඒක තහනම් කිරීමට ශ්‍රී ලංකාව ගත්ත උත්සාහය මේ අවස්ථාවේදී අසාර්ථක වුණා. නමුත් ඊළඟ සමුදුවේදී ඒ පිළිබඳව නැවත සාකච්ඡා කිරීමටත් නියමිතයි.
අපි එමනම් සූතිවන්ත වෙනවා මල් මේ සතිය පුරාම තොරතුරු අපිට සමීප කිරීම පිළිබඳව. විශේෂයෙන්ම අපිට මේ බ්‍රිතාන්‍ය ඇරෙන්නට ඇමසන් වනාන්තරය සහ ඒ ආශ්‍රිත පාරිසරික කාරණා තමයි ලෝකේ පුරාම මේ සතිය තුළදී අපිට අහන්නට ලැබුණේ. එහෙමනම් මමල් අපි සූතිවන්ත වෙනවා මේ කරුණු ගොනු කරන්නට. මෙවරත් ලෝවට විදේශ විද්‍ය සමාලෝචනයට අපි සමග සම්බන්ධ වීම පිළිබඳව අපි හමුවෙමු ලබන සතියේ සිකුරාදා. ආයුබෝවන්.
Want to hear more stories like this? Subscribe to our regular podcasts on iTunes.